ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්. ලෝක පරිසර දිනේ මෙවර තේමාව වෙන්නේ solutions to plastic pollutions. එහෙම නැත්නම් plastic මගින් සිදුවන පරිසර දූෂණයට විසඳුම් කියන එක. ප්ලාස්ටික් භාවිතය අවම කිරීමෙන් නතර කිරීමෙන් අපේ පරිසරයට සිදුවන හානි වළක්ව ගන්න ගෝලීය මට්ටමින් විසඳුම් සොයමිනුයි අපි ඉන්නේ. අද දවසේ ලෝක පරිසර දිනය වෙනුවෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු කතා බහ කරන්නට SBS සිංහල ගුවන් විදුලියෙන් දැන් අපි සූදානම් වෙන්නේ. අපි අද මේ කතා බහට ආරාධනා කළා මෙල්බන් විශ්වවිද්‍යාලයේ පරිසර වේදිනියක් වන ආචාර්ය සෞම්‍ය වන්‍යාරච්චිට. අයිබෝන් කියලා පිළිගන්නවා සෞම්‍ය ඔබව SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනට.
අයිබෝන් අතිනි.
ඔව් සෞම්‍ය. මම මුලින්ම ඔබෙන් දැනගන්නට කැමති මේ ප්ලාස්ටික් වලින් සිදුවන පරිසර දූෂණය මේ වන විට ලොව පුරා සැලකිය යුතු පරිසරික ගැටලුවක් බවට පත්වලා තිබෙනවා. ඉතින් එහි විශාලත්වය කුමක්ද? ඒ වගේම මේ තත්ත්වය කොයි වගේ මට්ටමකද මේ වන විට තියෙන්නේ?
ඔව් අතිනි. ලෝක ප්ලාස්ටික් නිෂ්පාදනය ගත්තොත් 1950 කියන්නේ ප්ලාස්ටික් නිෂ්පාදනයේ ප්‍රචලිත වන මුල් අවධියේදී ලෝක නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් මිලියන 1.5ක් විතර වෙනකොට 2021 වගේ වෙනකොට මේක මෙට්‍රික් ටොන් මිලියන 390ක් දක්වා වැඩි වෙලා තියෙනවා. දැනට තියෙන උපකල්පන වල හැටියට 2060 වෙද්දි මේක 3 ගුණයකින් වැඩි වෙනවා. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ප්ලාස්ටික් පොලිතින් තනි පුද්ගලයෝ හැටියට නිසිලස බැහැර කරන්න බෑ. එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ. ඉතින් අපි මොකද කරන්නේ? ගොඩක් වෙලාවට මේ ප්ලාස්ටික් පොලිතින් ලෑන්ඩ්ෆිල් එකකට යවනවා. එහෙම නැත්නම් නොදැනුවත්ව මේවා ඉවතලන තැන්වලට ගිහින් දානවා. අපි බොහෝ විට වරක් බෙවරක් පාවිච්චි කරලා ඉවත දාන මේ ප්ලාස්ටික් මුළු ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් 44%ක්ම ලෑන්ඩ්ෆිල්ස් එහෙම නැත්නම් කුණු කඳු වලට තමයි යන්නේ. එතකොට මේ ලෑන්ඩ්ෆිල් එහෙම නැත්නම් කුණු කඳු වලට අපි යවන ප්ලාස්ටික් සහ පොලිතින් වලට අමතරව තවත් 122ක් අපි ඒ වාර්ෂිකව පාවිච්චි කරන ඉවතලන පොලිතින් නිසිලස කළමනාකරණය නොකරන නිසා ගොඩක් කලාවට පරිසරයට එකතු වෙනවා. පරිසරයට කිව්වහම ගංගා ඇලදොළවල් වලට මුහුදු වලට තමයි වැඩිපුරම එකතු වෙන්නේ. එතකොට ඊළඟට තව 117ක් ගෝලීය වශයෙන් අපි පිලිස්සුමකට ලක් කරනවා. එතකොට මේ ඔක්කොගෙම අන්තිමට අපි 15%යි ප්ලාස්ටික් පොලිතින් ගෝලීය වශයෙන් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. එයිනුත් 9%ක් විතරයි අපි අඳුරගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණයට ලක් වෙනවා කියලා. එතකොට මේ ලෑන්ඩ්ෆිල්ස් එහෙම නැත්තම් කුණු කඳු වල තියෙන ඊට පස්සේ නිසිලස කළමනාකරණය නොකරන ලද පිලිස්සුමට ලක් කරනු නිසිලස ප්‍රතිචක්‍රීකරණය නොවුණු මේ ඔක්කොම පොලිතින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසානයේ පරිසරයට තමයි එකතු වෙන්නේ. ගොඩක් වෙලාවට ගං වතුර වැසි තත්වයන් නිසා ජලමුල් රාශි වලට එකතු වෙලා මේ ප්ලාස්ටික් පොලිතින් වල ගොඩක් කලාවට අන්තිම නවාතැන වෙන්නේ මුහුද. එතකොට දැන් මේ ජලාශ මුහුදු වලට එකතු වෙන ප්ලාස්ටික් විද්‍යාඥයෝ උපකල්පනය කරනවා 2050 වෙනකොට මුහුදේ ඉන්න මාළු ප්‍රමාණයට වඩා මුහුදේ තියෙන ප්ලාස්ටික් ප්‍රමාණය වැඩි වෙන බව. ඒ වගේම තමයි මේ ප්ලාස්ටික් ගොඩ කාලයක් මේ මුහුදු ජලයේ එහෙම නැත්තම් ජල මූලාශ්‍රවල තිබිලා ඊට පස්සේ හිරු එළයට නිරාවරණය වෙලා පාර ජම්බුල කිරණවලට නිරාවරණය වෙලා එතකොට විවිධාකාරයේ රසායන ද්‍රව්‍ය වලට නිරාවරණය වෙලා ටික ටික කැඩිලා යනවා. මේවා කැඩිලා ගිහිල්ලා සමහරවිට ඉතාම කුඩා ප්ලාස්ටික් කැවිලි බවට පත් වෙනවා. අපි ඒවට මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියනවා. සාමාන්‍යයෙන් මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියන්නේ මිලිමීටර් 5ට වඩා කුඩා ප්ලාස්ටික් කැවිලි වලට. මේ කුඩා ප්ලාස්ටික් කැවිලි අපි දන්නේ නැතුව සතුන්ගේ ආහාර බවට පත් වෙලා ආහාර දාම හරහා අපේ ආහාරවලටත් එනවා. මයික්‍රෝප්ලාස්ටික් කියන්නේ මේ දවස්වල ගොඩක් ප්‍රචලිත මාතෘකාවක්. ඒ වගේම තමයි ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙන පරිසර දූෂකයක්. විශේෂයෙන්ම මයික්‍රෝප්ලාස්ටික් වලට පුළුවන් විෂ සහිත රසායන සතුන්ගේ ආහාර දාම හරහා අපේ ආහාරවලටත් එන්න. ළඟදී කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා සමහර මිනිසුන්ගේ රුධිරේ ඒ වගේම මව් කිරිවලත් මයික්‍රෝප්ලාස්ටික් සැලකිය යුතු මට්ටමින් තියෙන බව.
ඔව් සෞම්‍ය. මේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය කියන මේ ගැටලුව විසඳන්න ලොව පුරා ගෙන තිබෙන නවතම විසඳුම් මොනවද?
ඔව් අතිනි, විසඳුම් අතින් ගත්තොත් අපිට වර්ග දෙකක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙන නව සොයා ගැනීම් තියෙනවා. ඒ වගේම තමයි සර්කියුලර් එකනොමි එක. එහෙම නැත්නම් අපි කියන්නේ මේ ආර්ථිකයේ යම් භාණ්ඩයක් මුලින් ඉඳලා අග වෙනකං මේ බාණ්ඩේ ජීවන චක්‍රය ගැන හිතලා අරගෙන තියෙන පියවරල් එහෙම නැත්නම් විසඳුම් තියෙනවා. අමුද්‍රව්‍ය අතින් ගත්තොත් දැන් ටිකක් කාලෙකට කලින් ස්ටයිරෝෆෝම් එහෙම නැත්නම් රිජිෆෝම් වෙනුවට හතු මගින් කරන නිෂ්පාදන, එතකොට ප්ලාස්ටික් සහ පොලිතින් මගින් නිෂ්පාදනය කරන ගොඩනැගිලි ද්‍රව්‍ය වෙනුවට මේ හතු නිෂ්පාදන ආදේශකයක් විදිහට පාවිච්චි කරන්න ආරං තියෙනවා. මේක තාක්ෂණික උපකරණ නිෂ්පාදකයෝ අතර ප්‍රචලිතයි. ඒ වගේම තම පොලිතින් වර්ග හදනවා හුදු ශාක පාවිච්චි කරලා, එතකොට බැම්බු එහෙම නැත්තම් උණලී වලින් හදන විවිධාකාර භාජන ප්ලාස්ටික් පොලිතින් වලට ආදේශක තියෙනවා. ඒ වගේම තමයි මේක පටන් ගත්ත ඉන්දියාවෙන් අපි ගොඩක් වෙලාවට උත්සවවලදී පාවිච්චි කරන හැඳි කෑරිප්පු කුඩා කෝප්ප වගේ ඒවා නැවතත් මැටි වලින් හදන්න පටන් ගත්තා. ඒ වගේම තමයි අපි කන ආහාරය කියන්නේ එඩිබල් කට්ලරි කියලා කියනවා මේවට. ගොඩක් වෙලාවට කෑම එක කන කෙනාටම පාවිච්චි කරලා නැවතත් කන්න පුළුවන් හැඳි කෑරිප්පු හදලා තියෙනවා. ගොඩක් වෙලාවට ඉස්සර කලින් හදපු බයෝඩිග්‍රේඩබල් ප්ලාස්ටික් මේවා වෙනම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වලට අරන් ගිහිල්ලා නිශ්චිත උෂ්ණත්වය යටතේ නිශ්චිත ක්ෂුද්‍ර ජීවීන් ඉන්න තැන්වල තමයි අපිට ප්‍රතිචක්‍රීකරණය කරන්න වෙන්නේ. උනාට අලුතෙන් හදලා තියෙන සමහර පිෂ්ඨය වර්ග වලින් හදපු ප්ලාස්ටික් වෙනුවට යොදා ගන්න පුළුවන් බෑග් වර්ග අසුරණ මේවා නිශ්චිත උෂ්ණත්වයක් තියෙන ජලයේ දිය කරාම මේවා දිය වෙලා යනවා. ඒව තමයි ගොඩක් දැනට තියෙන අමුද්‍රව්‍ය වශයෙන් ගත්තොත් තියෙන නව නිෂ්පාදන අදහස්. යම් නිෂ්පාදන භාණ්ඩයක් පටන් ගත්ත තැන ඉඳලා ඒ නිෂ්පාදන භාණ්ඩේ ජීවන කාලය අවසන් වෙනකම් ඇති වෙන සර්කියුලර් එකනමි එක ගත්තොත් මම එක උදාහරණයක් කියන්නම්. ජී සයිකල් කියලා ලදරුවන්ගේ නැපි නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා. ඒ කට්ටිය කරන්නේ මේ නැපිස් වල නිෂ්පාදනය කරපු තැන ඉඳලා පරිභෝගිකයාට ගිහිල්ලා නැවතත් ඒක කුණු කඳු එහෙම නැත්නම් ලෑන්ඩ්ෆිල් වලට යන්නේ නැතුව නැවතත් මේගොල්ලන්ගේ නිෂ්පාදනාගාරයටම ගෙන්නගෙන මේවා අවශ්‍ය විදිහට ප්‍රතිචක්‍රීකරණය කරන එක. ඒ වගේම තමයි ඉන්දුනීසියාවේ සිකල්ස් කියලා නිෂ්පාදන ආයතනයක් තියෙනවා. මේගොල්ලන්ගේ අරමුණ වෙන්නේ තමන්ගේ නිෂ්පාදන වලට පාවිච්චි කරන ප්ලාස්ටික් බෝතල් පාරිභෝගිකයාගේ ඉඳලා නැවතත් පිටතට කියන්නේ පරිසරයට එකතු නොවීම. ඉතින් මේගොල්ලෝ කරන්නේ හැම වෙලේම මේ ප්ලාස්ටික් භාජන වලට රීෆිල් ස්ටේෂන්ස් හදලා තියෙනවා. එතකොට පාරිභෝගිකයාට නිවසටම ගෙනල්ලා මේ විවිධ මේ ප්ලාස්ටික් බෝතල් වල තියෙන ප්‍රොඩක්ට්ස් වලට තමන්ට අවශ්‍ය ගානට නැවත පුරවගෙන යන්න පුළුවන් විදියට හදලා තියෙනවා. එතකොට ඊළඟට දැනට පරිසරයට එකතු වෙලා තියෙන ප්ලාස්ටික් පොලිතින් වර්ග නැවත අයින් කරලා නැවතත් ඒව ප්‍රතිචක්‍රීකරණය කරන්න රිවර්ස් සයිකල්, එතකොට වැසර් 3.0 වගේ ආයතන කෘතිම බුද්ධිය එහෙමත් යොදා ගන්නවා.
ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මේ වන විට දිගු කාලීන විසඳුමක් ලෙස ප්‍රවර්ධනය කරලා තිබෙනවා. ඉතින් සෞම්‍ය, මම දැනගන්නට කැමතියි ඔබෙන් අවසාන වශයෙන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කළ හැකි ක්‍රම මොනවාද?
ඕ අතිනි, මුලින්ම කියන්නන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ඉතාම සාර්ථක ක්‍රමයක්. මේක හරියට ක්‍රියාත්මක කරනවා නම් ගොඩක් වෙලාවට ගෝලීයවම වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ප්ලාස්ටික් පොලිතින් කියන එක ගොඩක් වෙලාවට මේ ප්‍රතිචක්‍රීකරණ චක්‍රයේ හරියට ගමන් කරන්නේ නැති එක. පළවෙනිම දේ තමයි අපි අපද්‍රව්‍ය එහෙම නැත්නම් ප්ලාස්ටික් පොලිතින් සෝටින් ටෙක්නොලොජිස් එහෙම නැත්නම් මේවා විවිධ වර්ගවලට වෙන් කරන තාක්ෂණය වැඩි දියුණු කරන එක තමයි මූලිකම අඩිතාලම වෙන්න ඕනේ. දැනට තියෙනවා ගොඩක් වෙලාවට කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා, ඊළඟට විවිධාකාර රසායන ද්‍රව්‍ය පාවිච්චි කරලා, ඊළඟට විවිධාකාර මෙකැනිකල් ටෙක්නික්ස් පාවිච්චි කරලා ප්ලාස්ටික් පොලිතින් වෙන් කරන ක්‍රම තියෙනවා. ඉතින් මේවා අපි අපද්‍රව්‍යයක් වෙන සෝස් එක එහෙම නැත්නම් අපද්‍රව්‍යයක් වෙන පටන් ගන්න තැනදීම මේක වෙන්වෙන් කරලා විවිධ වර්ගවලට වෙන් කරලම අපිට ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට යවන්න පුළුවන් නම් ගොඩක් කරදර අඩු වෙනවා. මේ විවිධ රටවල මේවට විවිධ නීති පද්ධති එහෙම නැත්නම් ක්‍රමවේද හඳුන්වලා දීලා තියෙනවා. හොඳම උදාහරණය තමයි ජපානයේ කමිකත්සු කියන නගරය. මේ නගරයේ නිවසින් ඉවතලන ප්ලාස්ටික් පොලිතින් සහ අනිකුත් අපද්‍රව්‍ය වර්ග 40කට වර්ගීකරණය කරනවා. ගොඩක් කලාවට කලින් ප්ලාස්ටික් පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කරන්න අපි පාවිච්චි කරේ උෂ්ණත්වය. එහෙම උෂ්ණත්වය මගින් ප්‍රතිචක්‍රීකරණය කරන ප්ලාස්ටික් පොලිතින් ගොඩක් කලාවට නැවතත් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් සහ පොලිතින් බවට තමයි පරිවර්තනය වෙන්නේ. නමුත් දැන් හඳුන්වලා දෙන අලුත් නිෂ්පාදන නැත්තම් ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද වල තියෙනවා රසායනිකව මේ ප්ලාස්ටික් පොලිතින් වර්ග ජීර්ණය කරලා එහෙම නැත්තම් කුඩා ඒ අය මූලික බිල්ඩින් බ්ලොක්ස් වලට පරිවර්තනය කරලා නැවතත් අපිට ප්‍රයෝජනවත් ප්ලාස්ටික් පොලිතින් වර්ග හදන්න පුළුවන් වෙන විදිහට අලුත් ක්‍රමවේද හදලා තියෙනවා.
ලෝක පරිසර දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන් ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණයට විසඳුම් යන මාතෘකාව ඔස්සේ අද දවසේ මේ සාකච්ඡාව අපි ඔබ වෙත ගෙනාවේ. ඉතින් පරිසර වේදිනියක් වන මෙල්බන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සෞම්‍යා වන්නිආරච්චිට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අප සමග අද මේ කතා බහට සම්බන්ධ වීම ගැන.
බොහොම ස්තුතියි අතිනි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.